නියෝජ්‍ය කතානායකතුමා ආසනක.
ගරුව ඩල සලහ පෙරම අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම මේ නමවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට අප සිරු දෙනාම එකඟත්වයෙන් තෝරපත් කරගත්තු ගරු මහින්දයාප අභිවාදන මැතිතුමාට අපේ දිස්ත්‍රික්කයේ ඉතාම විශිෂ්ට වූ දේශපාලඥයෙක් විදියටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයන් කීප දෙනාගෙන් කෙනෙක් විදියටත් අපි අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමා ඇතුළු මේ සමස්ත පාර්ලිමේන්තුව විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම, මහින්දයාප අභිවාදන මැතිතුමා ඒ විශිෂ්ට ධූරයට තෝරාපත් කර ගැනීම මාතර මාතොට ඓතිහාසික පුරවරේ නිල්වලා මිටියාවතේ මිනිසුන්ට කරනු ලැබූ ගෞරවයක් විදියට ඒ මිනිසුන්ගේ ගෞරවය පෙරලා ඔබට ප්‍රදානය කරන්න මම මේ අවස්ථාව පාවිච්චි කරන්න කැමතියි. ඒ වගේම නමවෙනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියටත්, නමවෙනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් විදියටත් මේ අතිගරු ජනාධිපතිමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ නියලුණත් මම විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව තවත් අපේ වගකීමක් ගැන අපි සාකච්ඡා කළ යුතුව තිබෙනවා. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් අපි අපේ සුභපැතුම් මේ ආකාරයෙන්ම හිමි කරගෙනම මම යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තුවට පැවරෙන මූලික වගකීම මොකක්ද කියලා කියන එක. සාමාන්‍ය නමවෙනි පාර්ලිමේන්තුව, නමය කියන්නේ අපි විඥානවාදීන් ලෝකෙ පුරා පිළිගන්නව නමය නපුරුයි කියලා. අපි එහෙම පිළිගන්නේ නැහැ. නමුත් නමවෙනි පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම තමයි මූලික වගකීම, මේ පාර්ලිමේන්තුව පිළිබඳ තියෙන නපුරු මතය. නමය පිළිබඳ නපුරු මතය නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තුව මහජන නියෝජිතයා පිළිබඳව තියෙන නපුරු මතයක්. ඒ නපුරු මතය ඉවත් කිරීම සඳහා අපි ඒකාබද්ධව මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම තමයි මේ පාර්ලිමේන්තුවට පැවරෙන මූලික වගකීම විදිහට අපි කවුරුත් සලකන්නට ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා තිබුණත් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මහපොළොව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන පිළිගන්න සූදානම් නැහැ. මේ තමයි යථාර්ථය. මහපොළොව සූදානම් නැහැ මේ පාර්ලිමේන්තුවේ අපේ උත්තරීතර භාවය පිළිගන්න. පොතවන මතකයි අපි පහුගිය පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අපි කණ්ඩායමක් හිර වුණා. අපි සහෝදර මන්ත්‍රීවරු විනාඩි ගානක අභ්‍යාසකින් පස්සේ බොහොම අමාරුවෙන් දොර විවෘත කළ තමයි මන්ත්‍රී කණ්ඩායම එළියට ගත්තේ. උතන හිටපු කතානායකතුමා ස්තුති කරයි සේවකයන්ට. මන්ත්‍රීවරු 8 දෙනෙක් බොහොම දාඩිය දාගෙන එළියට ආවා. ඊට පස්සෙන්දා සමාජ මාධ්‍යවල තිබුණේ මොකක්ද? ඒ වීරක්‍රියාව කියලා අපි හිතුවට සමාජ මාධ්‍ය කිව්වේ ඒ විදුලි සෝපානයේ දොර ලිෆ්ට් එකේ දොර ගලවලා එළියට ගත්තු මන්ත්‍රීවරුන් එළියට ගත්තු සේවකයා වෙඩි තියලා මරලා දාන්න ඕනි කියලා. ඒ තමයි සමාජ මාධ්‍ය මතය වුණේ. ඒ පිළිඹු වෙන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන මහජන මතය, සමාජ මතය. එසා අපි හැම දෙනාගේම මූලික වගකීම් බවට එක පත් කරගත්තේ නැත්තම් හැමදාම සුපුරුදු ඇඟිලි දික් කිරීම වෙනුවට දැන් උදාහරණයක් රාජ්‍ය නායකයා විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පරමාදර්ශයක් දුන්නා නොවැම්බර් 18 වෙනිදා ඉඳලා හැමදාම. ඔහු කොයි වෙලාවකවත් ඉතිහාසයට ඇඟිලි දික් කරේ නැහැ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. ඔහු ඉතිහාසයට දොස් පවරන උත්සාහ ගත්තේ නැහැ. ඔහු හැම වෙලාවෙම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුවේ මුලික මතය වෙන්නේ ඉතිහාසයේ මොන අඩුපාඩුකම් තිබුණා, ඉතිහාසයේ මොන වැරදි තිබුණා වර්තමානයේ වගකීම අපිට බාර දීලා තියෙනවා, අනාගතයේ වගකීම අපිට බාර දීලා තියෙනවා. අපේ වගකීම් බාර ගන්න ඕනේ. ඒක උත්තර ඉතිහාස රැංගල දික් කරන එක නෙමෙයි. ඉතිහාස රැංගල දික් කරන එක නෙමෙයි. නැත්තම් උදාහරණයක් දරු විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයෙන් මට ඕන තරම් උත්තර තියෙනවා. මේ අවුරුදු පළවෙනි කාර්තුවේ ආර්ථික කඩාවැටීම් 2020 ඒක අහම්බයක් වෙන්න බෑ. සංඛ්‍යා ලේඛන අරන් අපිට විග්‍රහ කරන්න පුළුවන්. 2018 19 17 කාල සීමාව තුලදී ඉතිහාසෙ කොහොමද මේ ආර්ථික අවපාතය සිද්ධ වුනේ කියලා. මම මේ විවාදයට එකතු වෙන්න කැමති නෑ. ඒක අද දවසේ සමාජයේ ඉල්ලන විවාදෙ නෙමෙයි ගරු නියෝජක නායකතුමනි. ඒක නෙමෙයි ඉල්ලන්නේ. අපි අර ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ කොළොස්සනේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඔබතුමා උපුටා දක්වපු මං කියන්නේ ඔබතුමාගේ අපේ ජීවිතේ පරමාදර්ශී පාඩේ බාටපත් වෙන්න ඕනේ ඒක. අපි හැමදෙරහගෙම ඔබතුමා තේ ගරු කරන්නට ඕනේ. එතම අය ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු නියෝජක නායකතුමනි. එතෙ මේ ප්‍රතිපත්ති ප්‍රකාශ විවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ ඊට පෙරින් මම තව යුතුයකමක් තුන ඉෂ්ට කරන්න. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නිර්මාණය වෙන්නේ මේ රටේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ ආශ්චර්යමත් සිදුවීමක් වෙලා. සමානුපාතික මැතිවරණ ක්‍රමය පටන් ගන්නේ ගරු විපක්ෂ නායකතුමාගේ පියාගේ යුගයේ 89 මහ මැතිවරණේ. 89 ඉඳලා ගරු නියෝජකතා නායකතුමනි මේ අපි පැවැත්වුවේ සමානුපාතික ක්‍රමය ඇතුලේ තිබිච්ච 8 මහ මැතිවරණය. හැබැයි මේ 8 මහ මැතිවරණ 8කින් මහ මැතිවරණ 6ක් මහ මැතිවරණ 5ක් සමා වෙන්න. ඉතිහාස රේඛතුනේ සරල බහුතරයවත් එක පක්ෂයකට එක සම්දානයට ගන්න බැරි වෙච්ච මැතිවරණ විදිහට ඉතිහාස රේඛතුනේ 89 මහ මැතිවරණයත් 2010 මැතිවරණයත් අගෝස්තු 5 මේ මාසේ නිමවෙච්ච මැතිවරණයත් ඇරෙන්න සියලු මැතිවරණ සරල බහුතරය 113ට ළඟා වෙන්න බැරුණා. කිසිම දේශපාලන කණ්ඩායමකට රටේ දේශපාලන අස්ථාවරභාවය නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුවක් බවට එකපත් වුණා. සංඛ්‍යාලේකන තමන්නාසලා හදාරලා බලන්න. එසා මේ මැතිවරණයේදී සාමාන්‍ය ආශ්චර්යමත් සිදුවීමක් කියලා කිව්වේ මම. කරුණ නියෝජක නායකතුමනි අසිරිමත් සිදුවීමක්. මොකද අසිරිමත් සිදුවීමක් කියලා කියන්නේ අපේ ජීවිත කාලය තුලදී සැබෑ ලෝකේ විය නොහැකි දෙයක් සිදුුණාම අපි කියනවා ආශ්චර්යයක් කියලා. ඔතෙන් භාෂාවේ නිර්වචනය ආශ්චර්යයක් කියලා අපි කියනවා. මොකද ආශ්චර්යය දේශපාලන ආශ්චර්යයක්. මේ මැතිවරණ ක්‍රමය නිර්මාපකයන් පවා කිව්වා මේ ඇතුලේ 3-2ක බලයක් ගන්න බෑ කියලා. ප්‍රේමදාස අතිකරු ජනාධිපතිතුමාගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දක්වා හැම නායකයන් යටතේම මොන රටේ ප්‍රශ්න තිබුණත් මැතිවරණ පැවැත්තුණා. හැබැයි කවදාවත් සරල බහුතරයෙන් එහා පැතර යන්න පුළුවන් වුණේ අවස්ථා දෙකකදී විතරයි. ඒ දෙකත් අහම්බයක් විතර මම තේරුම් ගන්නෙ. මහා භීෂණය නිසා 89 සා ඇදහිය නොහැකි යුද ජයග්‍රහණයක් නිසා 2010 නිසා මේ මැතිවරණ ඇතුලේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනතා නියෝජකෙක් විදියට අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට මම ස්තුතිවන්ත වෙන්නට ඕන. 73% මාතර දිස්ත්‍රික්ක ජනතාව මේ ජයග්‍රහණයට දායක වුණා. මම සංවිධානය කරන කමුරු පිටි ආසනයේ ජනතාවට ඒ ලෙන්ගතුකම මම මෙතනදී ප්‍රකාශ කරන්නට ඕන බින්ද නොහැකි වාර්තාවක් විදියට 78.1 අතක ඡන්ද ප්‍රතිශතයක් 78.1 කමුරු පිටි ආසනයේ ගරු කතානායකතුමනි 10 දෙනෙක් ඡන්ද පොලට ගියා නම් 8 දෙනෙක් ඡන්ද දීලා තියෙන්නේ පොහොට්ටුව ලකුරට. ඒකත් එක ප්‍රාතිහාරයක් විතරයි මම තේරුම් ගන්නෙ. සමගේ වගකීමක් යුතුයකමක් විතර සලකනවා ඒ පිළිබඳ කෘතවේදීභාවය ලෙන්ගතුකම ඒ අදාළ මිත්‍රයන්ට සහෝදරයන්ට මේ වෙලায় ප්‍රකාශ කරන එක. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ ගොඩාවේ ජනාධිපතිතුමා කියු කරුණු අතරින්
ප්‍රධාන කාරණා විනාඩි දෙකක් තියෙනවා.
ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව විතරක් මම කෙටියෙන් අවධානය යොමු කරන්නම්. එතුමා කිව්වා අධ්‍යාපනය මයි කතා ඉවර කරන්න දෙන්න මන්දතුමා සමාවෙන්න. ගරු නියෝජකතා නායකතුමනි මේ ප්‍රකාශය ඇතුලේ ගොඩම ජනතුමා සහතික කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව. මේ පොතේ 8 පිටුවේ තව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේක කාලීනම අවශ්‍යතාවයක්. අපේ රටේ නොයෙක් බෙදීම් තියෙනවා. ජාතින් විතර බෙදිලා ඉන්නවා. ආගම් විතර බෙදිලා ඉන්නවා. දේශපාලන පක්ෂ විදිහට බෙදලා ඉන්නවා. හැබැයි අපේ රටේ දරුවෝ සමත් අසමත් විදිහට බෙදීම තරම් දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ විදිහට බෙදීම තරම් අපේ අධ්‍යාපන ක්‍රමය විසින් කරති කරු බෙදීම තරම් අසිෂ්ට බෙදීමක් මේ රටේ තවත් නැහැ. සියලු බෙදීම් ලඟු කරන්න වෙනවා දරුවන් මෙහෙම බෙදපු විදියට. ජාතික පාසල්, පළාත් සභා පාසල්, ආගමික පාසල්, ජාතින් අනුව බෙදිච්ච පාසල්, ටියුෂන් පන්ති දරුවෝ මෙයාදී වශයෙන් දරුවෝ බෙදලා බෙදලා බෙදීමේ සීමාවක් නැහැ. ඒ නිසා අසිෂ්ටම බෙදීම වෙලා තියෙන්නේ දරුවෝ කතා නියෝජ්‍ය කතානායකතුමනි දරුවෝ දරුවෝ බෙදන්න එපා. ගොඩබේ ජනතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ දුම බලාපොරොත්තු වෙන්නේ දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ විදිහට මේ දරුවන් බෙදීම නතර කිරීම. නතර කිරීම හැම දරුවෙක්ම කුමනෝ විශේෂයකට දක්ෂයි. අපේ ඉතිහාසයේ මොකද වෙලා තියෙන්නේ? පාලකයෝ අදක්ෂ වෙලා තියෙනවා. දෙමව්පියෝ අදක්ෂ වෙලා තියෙනවා. පද්ධතිය අදක්ෂ වෙලා තියෙනවා. දක්ෂ දරුවා මේ දරුවා දක්ෂ මොකටද කියලා තෝරගන්න. මේ ක්‍රමය මේ දක්ෂ දරුවන් අදක්ෂ දරුවන් කියලා බෙදෙන අසම්මත ක්‍රමය මෙතනින් අවසන් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මට එක විනාඩියක් දෙන්න ගරු නියෝජක කතානායකතුමනි. මේ අතුලේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී මගේ උතුරේ මිත්‍රව නැගෙනහිර මිත්‍රව කලබල වෙන්න එපා. අතුල ජනතුමා කිව්වේ සමානුපාතික ක්‍රමයේ තියෙන සාධනීය ලක්ෂණ රැකගෙන ජයා ජාවදන් ජනාධිපතිතුමා ඉතාම විශ්වාසයෙන් මේ සමානුපාතික ක්‍රමය ගෙනාවේ මයිනොරිටි රිප්‍රසෙන්ටේෂන් සුළුතරයේ නියෝජනය. ඒක අපි ආරක්ෂා කරගන්නට ඕන, ඒක රැකගන්නට ඕන. ඒක රැකගෙන ජනතාවට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කර ගැනීම මේ යෝජිත මැතිවරණ ක්‍රමයේ විශේෂ කාරණාවක් බවට පත් වෙනවා. අපි එකතු වෙන්න ඕන. පාර්ලිමේන්තුව අස්ථාවර පාර්ලිමේන්තු ඔක්කොනා විතරක් නෙමෙයි, දේශපාලන ක්‍රමයේම අශීලාචාර වෙන්න, ගෝත්‍රික වෙන්න මේ මැතිවරණ ක්‍රමයේ හේතුනා මැතිවරණ නීති දෙන දුර්වලකම් මේ වගේම අපි හදා ගන්නට ඕන. දරු නියෝජක කතානායකතුමනි, අසීමාන්තික වියදම් එක්ක කරන මේ හොයන්න කෙනෙක් නැහැ. හොයන කෙනෙක් නැහැ. මැතිවරණ ක්‍රමය වගේම මේ පිළිබඳ අපි වෙනස්කම් ඇති කර ගන්නට එකතු වෙලා කටයුතු කරන්නට ඕන. හරියට කතානායකතුමා ඔබතුමා තෝරගන්න මේ සභාව එකතුලා දීපු ආදර්ශය වගේම මේක තමයි වැදගත් වෙන්නේ. අවසාන වශයෙන් මම අද විදුලි බල ඇමතිවරයා විදියට මම මේ සභාව ඉදිරිපිට මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. අවුරු අතින් සිද්ධ වුණා මම විදුලි බල ඇමතිවරයා විදියට ගරු නියෝජක කතානායකතුමනි මේ බිඳ වැටීම සිද්ධ වෙනකොට පැය 96යි විදුලි බල ඇමතිවරයාගේ සේවා කාලයේ වයස. නමුත් මගේ යුතුකමක් තියෙනවා. අපි හැමදාම වගකීම් සහගත දේශපාලනක් වෙන පෙනී හිටපු මිනිස්සු. එසක් කාගෙතින් වැරදක් වුණත් ජාතික ආර්ථිකයට, සමාජ ජන ජීවිතයට විශාල අභියෝගයක් වුණා පැය 8ක් 9ක් තිස්සේ. එසා මම විෂය භාර ඇමතිවරයා විදියට මෙරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ වැරද්ද වෙනුවෙන් මම නවකෙක් කියලා මෙතන මිදෙන්න බෑ. ඒ වගේම මම බාර ගන්නට ඕන. බාර ගන්නවා කියලා කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි ඒ වැරද්ද නිවැරදි වෙන්නට ඕන. නැවත සිදු නොවන විදියට අපි මේ පද්ධතිය සකස් කර ගන්නට ඕන. ඒක තියෙන අඩුපාඩුකම් ගැන කතා කරන වෙලාව නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන් අපේ මේ මැතිවරණ ප්‍රකාශනය ඇතුලේ ජනතුමා නැවත කියනවා මේ ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ කියනවා
ඔබතුමාගේ කාලය
අවසන්ීය බලශක්තිය පිළිබඳව එතුමා කතා කරනවා. 132ක් අපේ බලශක්තිය ඩීසල් වලින් නිර්මාණය වෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි. 132ක් එක මාෆියා. අධ්‍යාපනයට වැය කරන මුදලට කිට්ටු මුදලක් අපි ඩීසල් වලට පුච්චනවා විදුලිය ජනනය කිරීම සඳහා. 132 අපි මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා පැහැදිලිව රට පොරොන්දුවක් දෙනවා 2030 වෙනකට පුනර්ජනනීය බලශක්තිය ඇතුලේ අපේ පදාසය 80%කට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා මම මේ සංඛ්‍යාලේඛන ගැන සාහිතික වෙනවට වැඩිය මම විශ්වාස කරනවා තව අවසර 5ක් යනකට ඩීසල් මත යැපෙන මේ 132 පදාසය පුනර්ජනනීය බලශක්තිය තුළට එකතු කරගන්න අපිට පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට සැලසුම් අපි ළඟ තියෙනවා. ඒකට අවශ්‍ය අවංගකම අපි ළඟ තියෙනවා. ඒ නිසා ඒවට තියෙන කැපවීම අපි ළඟ තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. ඒ පිළිබඳ විශ්වාසය තියන්නයි කියලා ඉල්ලා සිටිමි. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට අපේ ගෞරවය නැවත ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාට ස්තුති. ගරු ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
නියෝජක කතානායකතුමනි අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි. මම එකාංශයක් ගැන පමණක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ විපක්ෂයේ එකගතාවය අනුව මට අදාළව රටේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපතිතුමාගේ කතාවේ අඩංගු දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන මහලොකු දෙයක් කිව්වේ නැති නිසා මට කතා කිරීමේදී යම් කිසි ප්‍රශ්න සහගත තත්ත්වයකුත් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ රටේ ආරක්ෂාව ගැන කියවිලා තිබුණේ වේලි 7යි, ඒකේ තිබුණේ වාක්‍ය 3යි. ඒක නිසා මට ඊට අමතරව ආරක්ෂාව වෙනුවෙන් අවධානය වෙනත් අංශ වලින් යොමු කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී අපි දැක්කා එතුමා විශේෂ අවධානයක් යොමු කළා තිබුණා පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය ගැන මීට ඉස්සරේ ප්‍රහාරය හටගත් අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේදී අපි විවාදයක් තිබ්බා. ඒතැදී මම ප්‍රකාශයක් කතාවක් පැවැත්තුවා. ඒ කතාව අහගෙන ඉඳලා මට තාම මතකයි දලස් සලාපෙරුව ඇමතුමා මට චිට් එකක් කියුවා එක්සලන්ට් ස්පීච් කියලා. මම එදා කතා කරෙත් රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා පාස්කු ප්‍රහාරය ගැන. ඉතින් මේ ප්‍රහාරය ගැන දිගින් දිගටම කතා කර කර ඉන්නවා වෙනුවට අපිට කළ යුතු හුඟක් වැදගත් දේවල් තියෙනවා. නමුත් ඒකේ ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරයට අදාළ දේවල් මැඩලුවා කියලා ගෞරවය ආණ්ඩුව ගන්න හද නිසා මම යමක් කියන්න ඕනේ. පාස්කු ප්‍රහාරයේ මම දැක්කා අනිවාර්යයෙන්ම ඒකත් තිබුණා අපේ ආණ්ඩුව. ඒකෙදී යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා ආණ්ඩුවෙන් සිද්ධ වුණා. ප්‍රහාරය සිදු වුණා. ඒකට වාකීම ආණ්ඩුව ගන්න ඕනේ කියන එක ඒ වෙලාවෙත් මම ප්‍රකාශ කරා. එතනදීත් ආණ්ඩුව කියලා කිව්වට ඒකේ ප්‍රධාන වගඋත්තරකරුවා හැටියට මම පාර්ලිමේන්තු කාර්ය සභාවේ වෙනම වාර්තාවක් ලිව්වා පිටු 65ක. ඒකේ මම ප්‍රධාන වගඋත්තරකරුවා හැටියට ලැබුණ තොරතුරු නොසලකා හැර අවශ්‍ය පියවර නොගැනීම වෙනුවෙන් මම චෝදනා එල්ල කරේ එවකට හිටපු ආරක්ෂක ඇමති හිටන් අපේ මෙතන මේ වෙලාවට මෙතන හිටන් නැති නිසා මට කියන්න සිද්ධ වෙනවා අපේ එතුමා පළවෙනි චූදිතය හැටියට මම එතුමාට ඇඟිල්ල දික් කරා. ගති වූ පියවරවල් කිසිම දෙයක් රටේ ආරක්ෂාව ගැන උනන්දුවෙන් අරගෙන තිබෙන්නේ නැහැ. ඒක අන්ද තමයි අපි එතුමා දැන් තමුන්නාසිරට බාර දීලා තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න අපිට එතුමා මේ පැත්ත ඉඳලා වැඩක් නැති නිසා අපි එතුමා තමුන්නාසිර පැත්තට බාර දුන්නා පුනරුත්ථාපනය සඳහා. දැන් එතුමා ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබුණම අපිට පාර්ලිමේන්තු කාර්ය සභාවේදී තොප්පු වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා එවකට හිටපු ඒ ජනාධිපති ආරක්ෂක ඇමති එක්ක ඉතාල ළඟින් ඇසුරු කර කෙනෙක් එතුමා කෙලින්ම ජනාධිපතිගේ දුරකථනයෙන් කතා කරන පුරුද්දක් තිබුණා. එවකට හිටපු ජනාධිපතිගෙන් අපි ප්‍රශ්න කරනකොට පාස්කු ප්‍රහාරය ගැන එතෙන්දී එතුමාත් පිළිගත්තා ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා එතුමාට කෙලින්ම කතා කරනවා කියලා. එවනම් මේ තොරතුරු ලැබිලා අප්‍රේල් 4 වෙනිදා ලැබිලා අප්‍රේල් 21 ප්‍රහාරය එල් වෙනකන් ඒ හිටපු ජනාධිපති හිටපු ආරක්ෂක ඇමති මේක ගැන දැනගෙන නැහැ හිටියේ නැහැ කියන කතාව අපි පිළිගන්නේ නැහැ. එතුමා ඊට අමතරව අපි දැක්කා ආරක්ෂක කවුන්සලේ පාත් කළ තිබ්බේ නැහැ. වර්තමානයේ රටේ යුද්ධයක් නැහැ කියලා වර්තමාන ජනාධිපතිට හෝ අගමැතිට බෑ ආරක්ෂක කවුන්සලේ පාත් කරන්න නැතුව ඉන්න. ඒක ලෝකේ ඕනම රටක ඇමරිකාව ගත්තත් රුසියාව ගත්තත් යුද්ධ තිබුණත් නැතත් ලෝකේ චීනය ගත්තත් ආරක්ෂක කවුන්සලේ කියන එක ඒක නිසි වෙලාවකට නිසි කලට පැවැත්වෙන කවුන්සලයක්. නමුත් එවකට හිටපු ආරක්ෂක ඇමති ඒ ගැන කිසිම උනන්දුවක් කරන් තිබ්බේ නැහැ. එතුමා ආරක්ෂක කවුන්සලයට අගමැති පැමිණීම නවත්තලා තිබුණා. පොලිස්පති පැමිණීම නවත්තලා තිබුණා. ආරක්ෂක ලේකම්ගේ පැමිණීම බලාපොරොත්තු වුණේත් නැහැ. එහෙම වාතාවරණයක වැඩ කරලා අන්තිමට හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් බිල්ලට දීලා එතුමා ඒකෙන් අගබේරා ගන්න උත්සාහ කරා. ඒවා අපි අනුමත කරන්නේ අපිව දකින්න ඉතාව නිවට බියගුළු වැඩ හැටියට. ඊළඟට හිටපු ආරක්ෂක ඇමති සුදුසුසට තැන දුන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂක ඇමති කියලා අපි පත් කළා තිබුණා අපේ හිටපු ගරු අගමැතිතුමාගේ. එතුමාත් දැන් අපිත් එක්ක නැහැ. එතුමාත් තමුන්නාසලට ඕන නම් ওই පැත්තට බාර ගන්න පුළුවන්. ඔබතුමාගේ පාසලේ මිත්‍රයා. එතුමාගේ බෑනනුවන් රාජ්‍ය ආරක්ෂක ඇමති කියලා දාගෙන තිබුණා. එතුමා රාජ්‍ය ආරක්ෂක ඇමතියට හැටියට කරපු එකම දේ තමයි හෙලිකොප්ටරෙන් රට වටා යෑම. මළගෙවල් වලට යනවා, උත්සව වලට යනවා. එයරෙන්න එතුමාට බාර්දීල තිබුණ ගැසට් එකෙන් බාර්දීල තිබුණ වගකීම තමයි පාසල් බලා ගැනීම. ආරක්ෂක හමුදාවල තියෙන පුහුණු මධ්‍යස්ථාන බලා ගැනීම. එතරයි රාජ්‍ය ආරක්ෂක මන්ත්‍රී බාර්දීල තිබ්බේ. එතකොට මේ ආරක්ෂාවේ තිබුණ අඩුපාඩුකම් නිසා අපි දැක්ක ආරක්ෂාව කඩා වැටලා තිබුණා. ඒ කියන්නේ කිසිම උනන්දුවක් දැක්ුවේ නැහැ. තමුන්නාසලා ඒකට අපි සියලු දෙනාටම වරද චෝදනා එල්ල කරන්න එපා. හිටපු ආරක්ෂක ඇමති, හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු නියෝජ්‍ය සමාජ රාජ්‍ය ආරක්ෂක ඇමති ඒගොල්ලෝ ඒකේ වාසියෙන් බාර ගන්න ඕනේ. ඊට අමතරව අපි දැක්ක මේ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මම මේ ප්‍රශ්න ඇහුවා හිටපු ආරක්ෂක ඇමතිගෙන් අපේ පාර්ලිමේන්තු කාර්ය සභාවේ ප්‍රශ්න කිරීමේදී, ඇයි ප්‍රහාරය එල්ල වෙලා ඔබතුමා රටට ආවේ නැත්තේ කියලා. ප්‍රහාරය උදේ 8:00 එල්ල වෙලා එතුමා සිංගප්පූරුවේ ඉඳලා ලංකාවට ආවේ රෑ 12:00. සිංගප්පූරු ගුවන් යානයකින් හවස 3:00 ආව ගුවන් යානයක් ලංකාවට, ශ්‍රී ලංකන් ගුවන් යානයක් ආයේ රෑ 9:00 ආව එකක්. ඒ වගේ ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවම එතුමා බොරු කිව්වා. එතුමා රටේ නායකයා වෙලා ජනාධිපති වෙලා සදාචාරාත්මක නැති විදියට පාර්ලිමේන්තු කාර්ය සභාවට බොරු කිව්වා. එතුමා කිව්වා ඒ 3:00 ආව ගුවන් යානයේ රෑ 9:00 ආව ගුවන් යානයේ සීට් තිබුණේ නැහැ කිව්වා. අපි චෙක් කරලා බැලුවා ඒ ගුවන් යාන දෙකේම බිස්නස් ක්ලාස් එක, ඉකොනොමි ක්ලාස් එකේ දෙකේම තිබුණා. ඉස්සෙල්ලා 3:00 ආව එකේ තිබුණා සීට් 19ක්, ඊට පස්සේ රෑ 9:00 ආව එකේ තිබුණා සීට් 30ක්. ඒතකොට ජනාධිපති හැටියට එතුමා ඒ වගේ මුසාවාද ප්‍රකාශ කරා පාර්ලිමේන්තු කාර්ය සභාව ඉදිරියේ. අදත් මම දැක්ක එතුමා කතා කරනවා වඳුර පොල් කඩන ඒවා ගැන කිව්වා. වඳුර එතුමා කතා කරේ විදිහට නම් මේ රටේ ඉන්න ඔක්කොම වඳුර කරන්නේ පොල් කඩන එක විතරයි. ඒ වගේ තර්ක තමයි එතුමා එදත් ඒ කාලේ ගෙනාවේ. ආරක්ෂාව කඩා වැටලා තිබුණා කියන එක අපි පිළිගන්නවා. නමුත් මේකේ ප්‍රතිඵලයක් හැටියට වර්තමාන ජනාධිපති ආරක්ෂක ඇමති අපට ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට අමාත්‍යංශයක් තියාගන්න බෑ. මම දැක්ක වර්තමාන අධිකාරණ ඇමතුමා නම් කතා කරලා තිබුණා ජනාධිපතිට පුළුවන් අමාත්‍යංශ තියාගන්න කියලා.
තව විනාඩි දෙකක් වමට තියෙනවා.
නමුත් අපි දන්න විදිහට නම් ව්‍යවස්ථාව අනුව අපිට විවාදයකට යන්න අවශ්‍ය නැහැ. අධිකාරණ ඇමතුමා එක්ක අධිකාරණ ජනාධිපතිට අමාත්‍යංශයක් තියාගන්න බෑ. ඒ කියන්නේ මේ වෙනකොට මේ රටේ ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ. ඒක තමයි යථාර්ථය. මුන්නාසර ව්‍යවස්ථාව වෙනස් කරොත් ඒක වෙනම තත්ත්වයක්. නමුත් වර්තමානයේ මේ රට ගුවන්නේ ආරක්ෂක ඇමති කෙනෙක් නැතුව. එතුමා කිව්වා එතුමායි කතාවේදී රටේ ආරක්ෂාව ශක්තිමත් කරා කිව්වා ප්‍රතිව්‍යුහගත කරා කිව්වා. මම දකින විදිහෙන් නම් ආරක්ෂාව ශක්තිමත් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීම නෙවෙයි අවශ්‍ය. හැමදාම ආණ්ඩු වෙනවා එක එක සංකල්ප ඇවිල්ලා මේ ප්‍රතිව්‍යුහගත කරනවා. නමුත් බිම් මට්ටමේ ආරක්ෂක හමුදාවට ලැබිය යුතු දියුණුව ශක්තිය ඒවා වෙනස් වෙලා නැහැ. ඒවා වෙනස් කරන්නේ නැත්නම් අපිට මේ වගේ වෙනසක් දකින්න බෑ. අපි යුද ජයග්‍රහණය ලැබුවෙත් මූලික වශයෙන්ම අපි ආරක්ෂක සංකල්ප වෙනස් කරා, සටන් ක්‍රම වෙනස් කරා, සංවිධාන මට්ටම බිම් මට්ටමේ වෙනස් කරා. එවැනි දේවල්ට ගියොත් විතරයි රටේ වෙනසක් කරන්න පුළුවන්. වර්තමානයේ මම දකිනවා හමුදාවල විශාල අඩුපාඩු සංඛ්‍යාවක් තියෙනවා. යුද්ධය ඉවර වෙනකොට මම බාර දුන්නේ යුද හමුදාවේ. මම බාර ගන්නකොට යුද ටැංකි 80ක් තිබුණ හමුදාව යුද්ධය ඉවරනකොට ඉතුරු වෙලා තිබ්බ යුද ටැංකි 30යි. ඒවා 1955 යුද ටැංකි. අද වෙනකම් කමුනාසලගේ ආණ්ඩුවක් තිබ්බ 2015 වෙනකම් ඊළඟ සැපේ ආණ්ඩුවක් තිබුණා ආරක්ෂක ඇමති මෙතන ඉඳන් හිටියා. එතුව මම හිතන්නේ යුද ටැංකියක් දැකලා තියෙන චිත්‍රපටියක විතරයි. ඒවා අඩු ගන්න නවීනකරණය කරලා නවීන පන්නේ වගේ නෙල්ලා මේවා ශක්තිමත් කරන්න වැඩ කරේ නැහැ. ඊළඟට අපි දන්න ගුවන් හමුදාව යුද්ධ කරන කාලේ තිබුණා ප්‍රහාර ගුවන් යානා 11ක්. අද වෙනකොට ඒගොල්ලන්ට එකයි තියෙන්නේ. මේවා මිලදී ගැනීම අනිවාර්යෙන් කරිය යුතු දේවල්. රටක ආරක්ෂාව නැතුව තමුන්නාසලා කතා කර සංවර්ධනය කරන්න බෑ.
ඔබතුමාගේ කාලය අවසන්
ශක්තිමත් කරන්න
ධර්මන්තතුමා ඔබතුමාගේ කාලය අවසන්
අවසාන වශයෙන් යුද හමුදා අයවලුන්ගේ චිත්තධාරය නැංවීමට අපි දැක්කේ නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ මොනවාත්ම කියලා තියෙනවා. චිත්තධාරය නැංවීම අවශ්‍යයි. ඒගොල්ලන්ට ශක්තියක් දීම අවශ්‍යයි. ඒගොල්ලන්ගේ වැටුප් සාදීම නම් වැඩි කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ, නවීන උපකරණ රත් දෙන්න ඕනේ. අවසාන වශයෙන්ම යුද හමුදා මුල්ස්ථානයේ අද ඉතාම දුර්වල ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. සංග්‍රාමික වශයෙන් බැලුවොත් ත්‍රිවිධ හමුදාම මූලස්ථාන එක ස්ථානයක දාන්න හදලා තියෙනවා. ඒවා ලෝකේ රටවල්වල කරන්නේ නැහැ. පෙන්ටගන් වලට එල්ලුණ ප්‍රහාරය හරහා ඒ ක්‍රමය ලෝකේ සියලුම රටවල් ප්‍රතික්ෂේප කරා. ඒ වගේ එක තැනක තියෙනවා නම් අපි දකිනවා මේක හොඳ ඉලක්කයක්ද.
ස්තුතියි මන්ත්‍රීතුමා.
දුගානේ ඒ ස්ථානයේ ශක්තිමත් කරන්න මිසයිල පද්ධති
ගුවන් යාන ප්‍රහාර කවියාවුද එහෙන් දේවල් ගේන්න අවශ්‍යයි. මහේස්ත්‍ර ජනාධිපතිතුමා ඒ අංශය ගැන හිතන්න ඕනේ. කෝවිඩ් ගැන හිතන්න නැතුව, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය ගැන හිතන්න නැතුව, සහරාන් ගැන හිතන්න නැතුව මේ හමුදා ශක්තිමත් කළා. රටේ ආරක්ෂාව පොදුවේ ශක්තිමත් කිරීමට සුභාග්‍ය අවධානය යොමු වෙයි. බොහොම
ස්තුතියි. ඔබතුමාට ස්තුතියි. ගරු ඩග්ලස් සේවානන්ද අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 10යි.
நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, உங்களுக்கு வாழ்த்துக்களை சொல்லிக்கொண்டு ஜனாதிபதி அவர்களது உரை தொடர்பாக நேற்றைய தினம் இந்த நாட்டின் 9வது நாடாளுமன்றத்தை ஆரம்பித்து வைத்து மேம்பதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் ஆற்றிய கொள்கை பிரகடன உரை தொடர்பில் எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கடந்த காலத்தில் சமூக பொருளாதார கலாச்சார மற்றும் தேசிய பாதுகாப்பு ரீதியில் மிகவும் பலவீனப்பட்டு போயிருந்த இந்த நாட்டினை அனைத்து துறைகளிலுமாக கட்டியெழுப்புவதற்கான சிறந்ததொரு வாய்ப்பு இப்போது உருவாக்கப்பட்டிருக்கின்றது என்பதை இங்கு நான் தெரிவிக்க விரும்புகின்றேன். குறிப்பாக அதிக அளவிலான வீழ்ச்சி நிலையை நோக்கி போயிருந்த எமது பொருளாதார நிலைமையானது அண்மை காலமாக தொடர்கின்ற உலகளாவிய ரீதியாக கொரோனா தொற்று அனர்த்தம் காரணமாக மேலும் பாதிப்புகளுக்கு மோங்கொடுத்திருந்தாலும் அந்த பாதிப்புகளை எமது மக்களை உணரவிடாத வகையில் பாதுகாத்தும் கொரோனா அனர்த்தம் அதிக அளவில் நாட்டில் பரவ விடாது தடுத்தும் உரிய நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளமையானது நாட்டின் தலைமை மீது மக்கள் அதிக அளவிலான நம்பிக்கை கொள்ள வழி ஏற்படுத்தியுள்ளதையே அண்மைக்கால நாடாளுமன்ற தேர்தல் முடிவுகள் எடுத்து காட்டுகின்றன. அந்த வகையில் இந்த நாட்டிற்கு மேன்பதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களது சிறந்த தூர நோக்கு கொண்ட மனிதாயமான தலைமைத்துவம் நாட்டை வளர்ச்சி நோக்கி முன்னெடுப்பதில் எப்போதும் கடுமையாக உழைக்கின்ற கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களது வழிகாட்டல்கள் இவற்றோடு பின்னணியில் இருந்தாலும் முன்னணி வகித்து சிறந்த திட்டங்களை நாட்டின் எதிர்காலம் தொடர்பில் வகுத்து கொண்டிருக்கும் கௌரவ பசில் ராஜபக்ச அவர்களது உழைப்பு எல்லாம் இணைந்து நிச்சயமாக இந்த நாட்டை பொருளாதாரம் உள்ளிட்ட அனைத்து துறைகளிலும் குறுகிய காலத்தில் முன்னேற்றமடைய செய்யும் என்பதில் சந்தேகமில்லை. மேன்மை தங்கிய ஜனாதிபதி அவர்கள் தனது கொள்கை பிரகடன உரையிலே இந்த நாட்டை கட்டியெழுப்புவது தொடர்பில் அனைத்து துறைகள் சார்ந்தும் முற்போக்கான திட்டங்களை வகுத்து அதனை செயல்படுத்துவது தொடர்பில் உணர்த்தி இருக்கின்றார். குடும்ப பொருளாதாரத்தை ஈட்டிக் கொள்வது முதற்கொண்டு இந்த நாட்டு மக்களது அந்நிய செலவாணியை நாட்டுக்கு ஈட்டித்தரக்கூடிய நிலைமை வரையில் சகல துறைகளையும் முன்னேற்றும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது வினைத்திறன் மிக்க நோக்கு இந்த நாட்டை நேசிக்கின்ற அனைவராலும் வரவேற்கத்தக்கதாகும். குறிப்பாக வறுமை நிலை கொண்ட குடும்பங்களின் இளைஞர் ஜோதிகளுக்கான 100,000 வேலைவாய்ப்பு முன்னுரிமை, 60,000 பட்டதாரிகளுக்கான வேலைவாய்ப்பு என்பன மிக முக்கியமாக வரவேற்கத்தக்கன. அதே நேரம் வேலைவாய்ப்புகளுக்காக விண்ணப்பித்து இதுவரையில் நியமனங்கள் கிடைக்கப்பெறாதவர்கள் மேன்முறையீடு செய்கின்ற பட்சத்தில் அவர்களுக்கு மீண்டும் ஒரு வாய்ப்பினை வழங்க முடியும் என மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் தெரிவித்துள்ளார்கள். இது குறித்து மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கு எமது மக்கள் சார்பாக எனது நன்றியையும் தெரிவித்துக் கொள்வதுடன் வறுமைக்குட்பட்ட குடும்பங்களின் இளைஞர் யுவதிகளுக்கான வேலைவாய்ப்புகளையும் பட்டதாரிகளுக்கான வேலைவாய்ப்புகளையும் சமகாலத்தில் விரைந்து வழங்குவதற்கு நடவடிக்கை எடுப்பது சால சிறந்தது என்பதையும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். மேலும் கல்வித்துறை மறுசீரமைப்பு என்பது இந்த நாட்டின் கட்டாய தேவைகளில் ஒன்றாக இருக்கின்றது. மாணவர்கள் பொதி சுமக்கின்ற காலம் போய் மாணவர்களை ஈர்க்கக்கூடிய வகையிலும் நவீன தொழிற்சந்தைக்கு ஏற்ற வகையிலும் எமது கல்வித்துறையில் மாற்றங்கள் வர வேண்டியது அவசியமாகும். கிராமிய மருத்துவமனைகள் மற்றும் ஆயுர்வேத மருத்துவம் தொடர்பிலும் ஜனாதிபதி அவர்கள் விசேட அவதானத்தை செலுத்தியுள்ளார். எமது பகுதிகளிலும் கிராமத்து மட்ட மருத்துவமனைகள் பல்வேறு தேவைகள் மற்றும் குறைபாடுகளுடன் செயல்பட்டு வருகின்றன. அந்த வகையில் அந்த மருத்துவமனைகளுக்கும் தரம் உயரும் என்ற நம்பிக்கை இப்போது நமது மக்களுக்குள் எழுந்திருக்கின்றது. அதே நேரம் கொழும்பு ராஜகிரியாவில் செயல்பட்டு வருகின்ற ஆயுர்வேத மருத்துவமனையும் பல்வேறு குறைபாடுகளுடன் செயல்பட்டு வருவதாகவே தெரிய வருகின்றது. குறிப்பாக மருத்துவர்களுக்கான தட்டுப்பாடுகள், மருந்துகளுக்கான வசதி போதாமை போன்ற குறைபாடுகள் காணப்படுவதாக கூறப்படுகின்றது. இந்த மருத்துவமனையின் மூலமாக நாளாந்தம் பெரும்பாலானவர்கள் பயன்பெற்று வருகின்றனர். எனவே தற்போது தேசிய மருத்துவத்துறைக்கென இராஜாங்க அமைச்சர் ஒருவரும் நியமிக்கப்பட்டுள்ளமையினால் இத்தகைய குறைபாடுகள் விரைவில் நீக்கப்படும் என நம்புகின்றேன். அதே நேரம் இந்த நாட்டின் பொருளாதார வளர்ச்சியில் எம்மால் இயன்ற அனைத்து உதவிகளையும் வழங்குவதற்கு நாமும் கடுமையாக உழைத்து ஒத்துழைப்பு வழங்குவதே எமது முக்கிய நோக்கமாக இருக்கின்றது. குறிப்பாக நாட்டின் பொருளாதார நிலையை விஸ்திரப்படுத்திக் கொள்வதற்காக பதவிகளையும் தாண்டிய பொறுப்புகளை சுமக்க வேண்டியதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் இம்முறை நாடாளுமன்ற தேர்தலில் நான் வெற்றி பெற்றதும் எமது புலம்பெயர் உறவுகளுக்கு ஒரு அழைப்பினை விடுத்திருந்தேன். அதாவது இலங்கையில் முதலீடு செய்வதற்கு முன்வருமாறு அழைப்பு விடுத்திருந்தேன். எமது புலம்பெயர் உறவுகள் இந்த நாட்டிலே பல்வேறு துறைகளில் முதலீடு செய்வதற்கு ஆவலாக இருக்கின்றார்கள். எனினும் கடந்த காலங்களில் அவர்கள் முதலீடு செய்வதற்காக இந்த நாட்டுக்கு வருகை தந்திருந்த போது அவர்களிடம் ஒரு சில தரப்புகளினால் கையூட்டல்கள் கோரப்பட்டதால் அந்த புலம்பெயர் உறவுகள் இந்த நாட்டில் முதலீடுகளை மேற்கொள்ளாமல் திரும்பி சென்ற நிலைமைகள் உண்டு. ஆனால் தற்போது இந்த அரசாங்கத்தில் அத்தகைய முறைகேடுகள் நடைபெறாது என்ற எனது நம்பிக்கையை நான் புலம்பெயர் உறவுகளுக்கு எடுத்து கூறி எமது நாட்டில் முதலீடுகளை மேற்கொள்ள வருமாறு அழைப்பு விடுத்திருக்கின்றேன். வெளிநாடுகளில் பல வருட காலமாக வாழ்ந்து வருகின்ற நிலையில் பல்வேறு மாற்று அனுபவங்கள் மற்றும் நவீன தொழில்நுட்ப அறிவாற்றலுடன் இத்தகைய புலம்பெயர் உறவுகள் எமது நாட்டிலேயே முதலீடுகளை மேற்கொள்ளுகின்ற போது சர்வதேசத்துடன் போட்டி போடக்கூடிய பல்துறை உற்பத்தி செய்ய முடியும் என்ற நம்பிக்கையும் எனக்கு இருக்கின்றது. அடுத்ததாக எனக்கு வழங்கப்பட்டிருக்கும் அமைச்சானது இந்த நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு மிகவும் இன்றியமையாததொரு அமைச்சாகும். மீளவும் இந்த அமைச்சை எனக்கு வழங்கியதற்காகவும் நல்லதொரு இராஜாங்க அமைச்சர் கௌரவ காஞ்சன விஜயசேகர அவர்களையும் செயலாற்றல் மிக்க செயலாளர் திருமதி இந்து ரத்நாயக்க அவர்களையும் வழங்கியதற்காகவும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கும் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களுக்கும் கௌரவ பசல் ராஜபக்ச அவர்களுக்கும் எமது மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். எமது இந்த கடற்தொழில் அமைச்சின் மூலமாக குறிப்பாக கரையை அண்டியதான கடல் தனித்துவ பொருளாதார வலயத்திற்கு உட்பட்ட கடல் சர்வதேச கடல் என அனைத்து நிலைகளிலும் கடற்தொழிலை நவீன தொழில்நுட்பங்களுடன் மேலும் விரிவாக்கம் செய்வதற்கான ஏற்பாடுகள் தற்போது முன்னெடுக்கப்பட்டு வருகின்றன. இதற்கென நவீன தொழில்நுட்பங்களை உள்வாங்கிக் கொள்வதற்கும் அவை தொடர்பில் கடற்தொழிலாளர்களுக்கு பயிற்சிகளை வழங்குவதற்குமான ஏற்பாடுகளும் மேற்கொள்ளப்பட உள்ளமையும் இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் நன்னீர் உள்ளிட்ட அனைத்து நீரியல் வளச் செய்கைகளை மேலும் பரவலாக்கி மேம்படுத்தும் ஏற்பாடுகளுக்கு அதன் நிலப்பரப்புகளை அதிகரிக்கும் ஏற்பாடுகளும் இத்துறையை மனை கைத்தொழிலாக முன்னெடுக்கக்கூடிய ஏற்பாடுகளும் துரிதமாக முன்னெடுக்கப்பட்டு வருகின்றன. இந்த நாட்டில் கடற்தொழில் மற்றும் நன்னீர் உள்ளிட்ட நீரியல் வளர்ச்சியை கைத்தொழில் மூலமாக நாட்டு மக்களிடையே போசாக்கினை வளர்ப்பதும் இந்த தொழில்துறைகளில் ஈடுபட்டுள்ள மக்களது வாழ்க்கை தரத்தை உயர்த்துவதும் எமது முக்கிய நோக்கமாகும். நியாய விலையில் நீரியல் சார்ந்த உணவுகளை நுகர்வோர் கொள்வனவு செய்வதற்கும் அதே நேரம் இத்தொழில்துறைகளில் ஈடுபடுகின்றவர்களுக்கு நியாயமான விலை அவர்களது அறுவடைகளுக்காக கிடைப்பதற்கும் ஒரு பொறிமுறையினை நாங்கள் உருவாக்கி வருகின்றோம். இறக்குமதிகளை நிறுத்தி கடல் உணவு மற்றும் நன்னீர் உள்ளிட்ட நீரியல் வளம் சார்ந்த உணவு வகைகளில் இந்த நாட்டை தன்னிறைவு காண செய்வதும் ஏற்றுமதிக்கு ஏற்பாடு செய்து அதிக அளவில் அந்நிய செலவாணியை ஈட்டிக் கொடுப்பதும் எமது கொள்கையாகும். அத்துடன் கடற்தொழில் மற்றும் ஏனைய நீரியல் வள செய்கைகளில் ஈடுபட்டுள்ளவர்களுக்கு தனியான வங்கி முறைமை ஒன்றை ஏற்படுத்துவதற்கும் நிலையான காப்பீட்டு திட்டம் ஒன்றை முன்னெடுப்பதற்கும் ஆராய்ந்து வருகின்றோம். எமது கடல் வளங்களை எவரும் சட்டவிரோதமான முறையில் சுரண்டுவதற்கு நாம் அனுமதிக்க முடியாது. அத்தகைய சுரண்டல்களை தடுத்து நிறுத்துவதற்கான ஏற்பாடுகளை மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது வழிகாட்டலின் கீழ் நிச்சயமாக நாம் முன்னெடுப்போம் என்பதையும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் நமது நாட்டில் விவசாயத்துறையின் முன்னேற்றம் தொடர்பிலும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் தனது கொள்கை பிரகடனத்தை உரையில் வலியுறுத்தியிருந்தார். வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் விவசாயத்திற்கு பொருத்தமான பாரிய அளவு வயல்காணிகள் மற்றும் தோட்ட நிலங்கள் பயன்படுத்தப்படாத நிலையில் காணப்படுகின்றன. மேலும் பல செழிப்பு மிகு விவசாய காணிகள் மற்றும் விவசாய செய்கைகள் மேற்கொள்ளப்பட்டிருந்த காணிகள் என்பன பல்வேறு திணைக்களங்களின் பிடியில் பயன்பாடுகள் என்று சிக்கி கிடக்கின்றன. ஏற்கனவே மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் தேர்தல் விஞ்ஞாபனத்தில் குறிப்பிட்டுள்ளவாறு இத்தகைய காணிகள் அனைத்து செய்கைக்காக விடுவித்து மானியம் மற்றும் இலகு கடன் வசதிகளை ஏற்படுத்தி கொடுத்து நவீன தொழில்நுட்பத்துடன் கூடிய விவசாய செய்கையை மேம்படுத்தி பரவலாக்குவதும் அதிகூடிய விளைச்சலை ஏற்படுத்துவதும் நமது நோக்கமாக இருக்கின்றது. இங்கு ஜனாதிபதி அவர்கள் ஒரே நாடு ஒரே சட்டம் என்பது இனத்துவம் அல்லது சமத்துவம். இங்கு சகல இன மக்களினதும் இனத்துவ அடையாளங்கள் சமத்துவமாக பேணப்படும். நான் நம்பிக்கையுடன் வரவேற்கின்றேன். ஒரே நாடு ஒரே சட்டம் என்ற ஜனாதிபதி அவர்களின் கொள்கை பிரகடனத்தின் உள்ளடக்கம் இந்த நாட்டில் வாழும் அனைத்து இன மக்களும் சமத்துவமான உரிமை ஒன்றுபட்ட இலங்கைக்குள் தமிழ் பேசும் மக்களுக்கு சமத்துவமான நீதி எமது மக்களின் லட்சியமாகும். நன்றி.
ஸ்தோதி கரு விஜித ஹேரத் மந்திரிதுமா வினாடி தாயக்தி நபுதுமா
கரு நியோஜ கதாநாயக துமணி மா முலிம்ம சுபபத்தனவா நியோஜ கதாநாயக துமா விதியேட்ட ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷி நியோஜனேக்கரண மந்திரிவரை விதியேட்ட ஒரு தனுத்துரட்ட பத்தியும் பிலிபந்தவர் ඒවගේම ජාතික ජනබලවේගය නව දේශපාලන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු සහයෝගය දීපු මේ රටේ ඒ සියලු ජනතාවටත් අපේ පක්ෂය වෙනුවෙන් ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරමු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිවරතුමා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇත්තම ගත්තොත් මෙය ජනාධිපතිවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද පළමුවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙමෙයි. මීට පෙර ජනාධිපතිවරුන් ආණ්ඩුවේ ප්‍රධාන නායකයින් විවිධ අවස්ථාවලදී ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඉදිරිපත් කළා තියෙනවා. ඊයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තොත් බැලූ බැල්මට පෙනුමෙන් මෙරටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම, ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, නීතිය තනි එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම එවැනි සංකල්පීය කරුණු ගොඩක් තිබුණා. සංකල්පීය වශයෙන් ගත්තොත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට බැලූ බැල්මට පැහැදිලි දෙයක් විදිහට පේනවා. නමුත් අපි දන්නවා ඉතිහාසයේ හැමදාම මෙවැනි ලස්සන විචිත්‍රවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වුණාට භාවිතාවෙන් ඒව ක්‍රියාවට නැගුණේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. පහුගිය ජනාධිපතිවරණෙත් මෙවැනි වූ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. හැබැයි ගෙවිච්ච මාස 8ක කාලය තුල මෙරටේ ජනතාව දැක්කා ඒ ප්‍රතිපත්තිවල තිබිච්ච කරුණු සහ ඇත්ත භාවිතාවේ ක්‍රියාවට නැගිච්ච දේවල්. ප්‍රධාන වශයෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ අද අපි රටක් විදිහට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා ඒ අර්බුදය තවත් උග්‍ර වෙලා තියෙනවා. නමුත් ඊට පෙර ආතුව සිට මේ අර්බුදය බරපතලව උත්සන්න වෙමින් පැවතියා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අපි මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් වෙච්ච ණය අර්බුදයට උත්තර සපයන්නේ කොහොමද? ඒ වගේම අපේ නිෂ්පාදන අර්බුදයට උත්තර සපයන්නේ කොහොමද? අපේ ආනයන අපනයන ඒ ආර්ථික ප්‍රවාහයට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒ වගේම මේ රටේ ජනතාවගේ ආදායම් බෙදියාමේ විෂමතාවයේ ආදායම් බෙදියාමේ විෂමතාවයේ අර්බුදය කොහොමද ගොඩගන්නේ? එවැනි වැඩපිළිවෙලක් දැක්මක් ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයන් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ හරයාත්මකව දැක්කේ නැහැ. හුදෙක් ග්‍රාමීය ජනතාව මුහුණ දෙන යම් යම් පාර්ශ්වීය කරුණු ඉලක්ක කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි දැක්කා. ඉතින් ආණ්ඩුවට මේ වෙනකොට 3-2 බලයක් තියෙනවා. දලසරප්පෙරු මන්ත්‍රීතුමා කිව්වා වගේ ඉතිහාසයේ කවදාක්වත් නැති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙවැනි බලයක් ජනතාව විසින් ලබා දීලා තියෙනවා. ජනතාව ලබා දීපු බලයත් එක්ක දැන් ආණ්ඩුවට මේ වගකීමෙන් ගැලවෙන්න කිසිදු අයිතියක් නැහැ. අපේ රටේ ජනතාව මුහුදෙන ආර්ථික ප්‍රශ්නය, ඒ වගේම දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම රටට අනාගතයට ගැලපෙන නව නීති පද්ධතියන් සකස් කිරීම පිළිබඳ ඒ අභියෝගය, ඒවා ජයග්‍රහණය කිරීමේ වගකීම දැන් ආණ්ඩුවට තියෙනවා. එය මගහැර යන්න, ඒක කරන්න බැහැයි කියලා කියන්න කිසිදු කරුණක් හේතු දැක්වීමක් කරන්න දැන් අයිතියක් නැහැ. ඒ අවශ්‍ය කරන විධායක ජනාධිපති බලතල, ඒ වගේම පාර්ලිමේන්තුවේ 3-2 බලය, ඒ සියලු බලය තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, අපි මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ ප්‍රශ්නවලට කොහොමද වත්මන් ආණ්ඩුව මුහුණ දෙන්නේ කියලා. මොකද අපි ඉතිහාසයේ ජයර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ 6-5 ආණ්ඩුවක අත්දැකීම් ලැබලා තියෙනවා. අතිවිශාල ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරලා 77 බිහිවෙච්ච ආණ්ඩුව 6-5 බලයක් සහිතව විධායක ජනාධිපති බලතල සහිතව මේ රටේ පාලනය කරා. නමුත් අවසාන උනේ ඉතාම ඛේදනීය දුර්දාන්ත කෙලවරකි. ඒ කෙලවර වීම මේ රටේ ජනතාව නැවත ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්ත්වයට ඇද වැටුණා. 2010 යුද්ධය අවසන් වීමත් එක්ක ජනතාවගේ 3-2 බලයක් නොලැබුණත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඔලුගෙඩි මාරු කිරීම හරහා 3-2 බලයක් මට මතක හැටියට 162 මන්ත්‍රී ධූර මන්ත්‍රීවරු ප්‍රමාණයක් එදා ආණ්ඩුව ලබා ගත්තා. 3-2 බලයකට එහා ගිය බලයක් තිබුණා. නමුත් ඒ අවසන් වුණෙත් 2014 අවසන් වෙනකොට දූෂණය, වංචාව, නාස්තිය ඉහවහ ගිය මහා දැවැන්ත ණය ආර්ථිකයකට රට තල්ලු කරමින් තමයි ඒ අවසන් වුණේ. පහුගිය මෛත්‍රී රනිල් පාලනයේ ඒ පාලනයටත් 3-2 බලයක් තිබුණා. ඒ පාලනය ඡන්දෙන් 3-2 බලයක් ගත්තේ නැති එක ඇත්ත. නමුත් ජනතාවගේ කැමැත්තෙන් නොලබුණත් පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ හදාගත්ත ව්‍යවස්ථා වෙනස්කම් එක්ක 3-2 බලයක් සහිත ආණ්ඩුවක් තමයි දත් තිබුණේ. නමුත් ඒ ආණ්ඩුව කෙලවර වුණෙත් කොතනින්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. රටේ ආර්ථිකයත් කඩා වැටුණා, රටේ දේශපාලනයත් මහ දැවැන්ත අර්බුදයකට කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙමෙයි, අවසානයේ තම තම මුහුණ දීපු නායකත්වය දීපු දේශපාලන පක්ෂත් අර්බුදයට යව්. එවැනි ඛේදනීය ඉතිහාසයක් මේ පහුගිය කාලය තුළ අපි රටක් විදිහට දැකලා තියෙනවා. එනිසා අභියෝගයක් තියෙනවා වත්මන් ආණ්ඩුවට, තමන්ට ලැබුණු මේ ජනවරම රටේ අනාගතයේදී ඉතිහාසයේ වෙච්ච අත්දැකීම නැවත මේ රටේ ජනතාවට අත් නොවන ආකාරයට රට පාලනය කරන්න ඒ අභියෝගයේ බාර අරන් තියෙනවා. අපි බලාගෙන ඉන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට, මේ රටේ ජනතාව විදිහට අපි බලන් ඉන්නවා ඔබතුමන්ලා ඒ වගකීම කොයි ආකාරයෙන්ද ඉටු කරන්න කියන. පැහැදිලිව රටේ ජනතාව වෙනුවෙන් සාධනීය යමක් කරන්නේ නම් ඒ වෙනුවෙන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම රටේ ජනතාවට එරෙහි වෙච්ච යම් කිසියෝ දෙයක් කරන්නේ නම් ඊට එරෙහිව අපි අපේ මතය, අපේ අදහස ප්‍රකාශ කරනවා. ඒ අයිතිය අපි ජනතාව වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා පැහැදිලිව මෙතන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සාකච්ඡාවට ලක් වුණා ව්‍යවස්ථාවේ වෙනස්කමක් පිළිබඳව. අපි කවුරුත් පිළිගන්නවා 1978 තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් යල්පැන ගිය ව්‍යවස්ථාවක්. ලෝකය වෙනස් වෙලා, ලාංකීය සමාජය වෙනස් වෙලා තියෙන්නේ, රටත් අලුත් වෙලා තියෙන්නේ. නූතන සමාජයට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. ඒ ගැන කිසි විවාදයක් නැහැ. මූලික අයිතිවාසිකම් පිළිබඳව, මානව හිමිකම් පිළිබඳව ලෝකයේ ඇති වෙලා තියෙන නව ප්‍රවණතාවයන් ඇතුළත් කරමින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මැලේ සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන, ඒ වගේම සියලු ජනතාවගේ මානව හිමිකම් පිළිබඳ නව පරිච්ඡේදයන් ඇතුළත් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. ඒ පිළිබඳව රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි ඒත් දන්නවා පහුගිය ඉතිහාසයේ ඇතිවෙච්ච ව්‍යවස්ථා වෙනස්කම් කොහොමද වුනේ. එදා විධායක ජනාධිපති බලතල සහිතව හදපු 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තනි පුද්ගලයෙක් මත බලය කේන්ද්‍ර වෙලා ඒ තනි පුද්ගලයා විසින් මේ රටේ සියල්ල පාලනය කරන තත්ත්වයක් නිර්මාණය වුණා. ආර්ථිකය වේවා, දේශපාලනය වේවා, මේ පාර්ලිමේන්තුව වේවා සියල්ල තනි පුද්ගලයෙකුට ඕනි විදිහට පාර්ලිමේන්තු රූකඩ බවට පත් කරමින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු රූකඩ බවට පත් කරමින් තනි පුද්ගලයෙක්ගේ අත්නොමතික තීන්දුව තීරණ ක්‍රියාත්මක වෙන ඉතිහාසයක් අපි දැක්කා. ඒ වෙනස් කිරීමේ ඌමනාව මේ රටේ ජනතාවට තිබුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තිබුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ඕනි, බටපිටාවක් හදාගන්න ඕනි කියලා නිතර මේ පාර්ලිමේන්තු පවා අදහස් දැක්වුවා. ඒ අවසාන ප්‍රතිපදාව
ඔබතුමාට තව විනාඩි දෙකක් පමණ තියෙනවා.
ව්‍යවස්ථා පිළිබඳ සංශෝධන ඉදිරිපත් වුණේ. ඒ සංශෝධනවලදී අපි තා පැහැදිලිව මතකයි 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා පැවතිච්ච පොදු පෙරමුණ ආණ්ඩුව දේශපාලන වශයෙන් අර්බුදීට ගිය වෙලාවේ ඒ ආණ්ඩුව පරිවාසයට ලක් කරලා තමයි ජනතා විමුක්ති පෙරමුණ අපි මැදිහත් වෙලා 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ පළවෙනි වතාවට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ ප්‍රතිපත්තිය සංකල්පය ක්‍රියාවට නැගීම ආරම්භ වුණේ එදා ඒ ඉදිරිපත් කරපු 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එය නැවත ආපස්සට හැරුණා. නැවත 19 වෙනි සංශෝධනය ආවා. ඇත්තරම 19 සංශෝධනය නෙමෙයි ආයුතුව තිබුණේ, අලුත් ව්‍යවස්ථාවක් තමයි සම්පාදනය කළ යුතුව තිබුණේ. නමුත් 19 සංශෝධනයෙන් ඒකාධිපති විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට වෙනස් කරා. 19 සංශෝධනයේ යම් යම් අඩුපාඩු තියෙන බව ඇත්ත. ඒ අඩුපාඩු වෙනස් කරලා සංශෝධනය කරගන්න පුළුවන්. හැබැයි නැවත තනි පුද්ගලයෙක් වටා මේ පාර්ලිමේන්තු බලය වෙනස් කරන තැනකට යනවා නම් ඒකට මේ රටේ ජනතාව වෙනුවෙන් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද අපි කවුරුත් දන්නවා පහුගිය ජනාධිපතිවරණේ, පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ ස්වාධීන මැතිවරණ කොමිසම් හරහා තමයි ක්‍රියාත්මක වුණේ. මේ රටේ ජනතාවට වෙනද මැතිවරණවලදී වගේ මිනීමැරුම්, ගිනි තැබීම්, ඒ වගේම විවිධ නර චණ්ඩික්‍රියාකාරකම් ඒව දකින්න ලැබුණේ නැහැ. ඉතාම සුළු ප්‍රමාණයක් විතර ඒව දැක්කේ. ඒ ඉතිහාසයේ වෙනස් වෙලා මැතිවරණ කොමිසමක් යටතේ මැතිවරණේ පවත්වද්දී සියලු දේශපාලන පක්ෂවලට එහි වාසිය ලැබුණා. මේ රටේ ජනතාවට ඒ වාසිය ලැබුණා. මැතිවරණයක් තියෙනවද නැද්ද කියලා යම් හොයාගන්න බැරි තත්ත්වෙට රටේ දේශපාලනේ වෙනස් වුණා. ඒ වෙනස් වුණේ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වීම හරහා. ඒ නිසා ස්වාධීන කොමිසම් සභාවල තියෙන වැදගත්කම, ඒ තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙන යාම, ඒ සාධනීය පියවරයන් ආපසට හරවන්න එපා. ඒ සාධනීය පියවරන් ආපසට හරවන්න මේ රටේ ජනතාව කැමති වෙන්නේ නැහැ කියන එක මම ඉතා පැහැදිලිව අවධාරණය කරනවා. එවැනි තැනකට යන්න ඕනි නැහැ.
ඔබතුමාගේ කාලය අවසන්.
හරි, නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා පැහැදිලිව මේ ලැබිච්ච ජනවරම ආර්ථික වශයෙන් අපි මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයන් ගොඩ ගැනීම සඳහාත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මානවික ආරක්ෂා කිරීම සඳහාත්, වඩාත් සාධනීය පැත්තකට රටගෙන යාම සඳහාත් පාවිච්චි කරන්නේ නම් අන්න ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. ඒ ඉටු කිරීමේ අභියෝගය දැන් ආණ්ඩුවට තියෙනවා. අපි බලාගෙන ඉන්න ආණ්ඩුවේ අභියෝගය බාර අරගෙන ඒ ක්‍රියාවට නැගෙයිද කියලා. ඒ ක්‍රියාවට නැගෙනවා නම් ජනතාව ඔබට තවත් ප්‍රශංසා කරයි. එසේ නොවුනොත් ජනතාවගේ ප්‍රතිචාරයන් අනිවාර්යයෙන් අනිත් පැත්තට එනවා. ඉතින් ඒ තත්ත්වය ඇති කරගන්න එපා කියන ඉල්ලීමක් කරමින් මා නතර වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ගරු තාරක බාලසූරිය අමාත්‍යතුමා, ගරු හරි ෆර්නෑන්ඩු මැතිතුමා, විනාඩි 10ක් තියෙන ඔබතුමාට. ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමා, විනාඩි 7ක් තියෙන ඔබතුමාට.
ගෞරව ප්‍රදේශ සභානායක අවර්ගලේ, ஒரு விஷயம் குறிப்பிட வேண்டும். இன்னைக்கு மலையகம்னு சொன்னா நிறைய பேர் நினைக்கிற விஷயம் தோட்ட தொழிலாளிகள் மற்றும் தோட்ட தொழில் மட்டும்தான். ஆனா நம்ம எல்லாருக்கும் ஒரு விஷயம் தெரிஞ்சாகணும், அதையும் தாண்டி அங்க மக்கள் இருக்காங்க. அதையும் தாண்டி வேற தொழில் செய்யற மக்களும் அங்க இருக்காங்க. விவசாய துறையில இருக்க மக்கள் அங்க இருக்காங்க. அதே சமயம் இன்னைக்கு பார்த்திருப்பீங்க, விவசாயத்துறை மட்டும் இல்லாம ஆசிரியர்கள் இருக்காங்க, அதே மாதிரி வைத்தியர்கள் இருக்காங்க, வக்கீல்கள் இருக்காங்க, சட்டத்தரணிகள் இருக்காங்க. ஆனா மலையகம் இன்னும் பின்தங்கிதான் இருக்கு. இதுக்கு காரணம் வந்து இதுவரைக்கும் தோட்ட தொழிலாளிகளுக்கு தந்த முக்கியத்துவம் அதே அளவு வந்து அவங்க குழந்தைங்களுக்கு தரப்படவில்லை. ஏன்னா the informal sector have been neglected heavily in the upcountry. And we need to focus on that, because right now the image that is clear in everyone's mind when upcountry is mentioned is just the tier estate workers and the tier estates alone. But we need to understand that there's a huge informal sector there that needs to be given the equal level of importance. And with that being said, the president's policy statement, His Excellency the President's policy statement, had given us a new ray of hope. Because during the elections, the president had come to the upcountry. And when he had come there, we were very surprised to see him talk to the people and find out the actual problems. அவர் வந்து மக்களோட மக்களா இருந்து பழகி அவங்களோட உண்மையான பிரச்சனைகள் என்னன்னு அறிந்து கொண்டார். அப்படி இருக்கும்போது மக்களோட உண்மையான பிரச்சனைகள், சில உதாரணங்கள் எடுத்துக்கிட்டீங்கன்னா, மலையகத்தில் 6 பிரதான வைத்தியசாலைகள் இருக்கு, ஆனா அந்த 6 பிரதான வைத்தியசாலைகளும் மோசமான நிலைமையில இருக்கு. அதே மாதிரி ஸ்கூல்ஸ் நிறைய இருக்கு, பாடசாலைகள் நிறைய இருக்கு மலையகத்தில், ஆனாலும் இந்த பாடசாலைகள் அபிவிருத்தி சரியான குறைவு. நீங்க பார்த்துருப்பீங்க, இதெல்லாம் ஜனாதிபதி வந்து அவரோட பாலிசி ஸ்டேட்மெண்ட்ல உள்வாங்கியிருக்காரு. ஏன்னா நம்ம வந்து சொல்லிட்டு இருக்கோம், தமிழர்களை மென்ஷன் பண்ணல, தமிழர்களை மென்ஷன் பண்ணல. தமிழர்களுக்கும் தானே இந்த மாதிரி பிரச்சனைகள் இருக்கு, வைத்தியசாலை பிரச்சனை இருக்கு, அதே மாதிரி பாடசாலைகள் அபிவிருத்தி சம்பந்தமான பிரச்சனைகள் இருக்கு. இதையும் நம்ம பார்த்தாக்கணும். ஏன்னா கடைசியில இந்த இன மத மொழி வந்து கண்ணுக்கு தான், கண்ணுக்கும் காதுக்கும் தான் தேவையே தவிர வயிற்றுக்கு தேவையில்லை. ஏன்னா இன்னைக்கு ஒரு பெரிய பொருளாதார பிரச்சனை போயிட்டு இருக்கு. நீங்க பார்த்திருப்பீங்க இன்னைக்கு அரசியல் எல்லாம் அப்பால், நீங்க ஒரு விஷயம் கவனிக்கணும், அடுத்த 2 வருஷத்துக்கு நம்மளுக்கு ஒரு பெரிய சவால் ஒன்று இருக்கு, இந்த நாட்டோட பொருளாதாரத்தை கட்டி எழுப்பணும். அப்படி இருக்கும்போது நம்ம எல்லாரும் ஒன்னா சேர்ந்தா மட்டும்தான் இந்த நாட்டோட பொருளாதாரத்தை கட்டி எழுப்ப முடியும். ஏன்னா இன்னைக்கு நீங்க பார்த்திருப்பீங்க சிலோன் டீ இருக்கிறதுலே நம்மளோட பொக்கிஷம்னு சொல்லலாம், ஆனா அது வந்து இன்னைக்கு ஒரு பெரிய சரிவு அடைஞ்சிருக்கு. அதை நம்ம திருப்பி எந்தெந்த அந்தஸ்து அதுக்கு தேவையோ அந்த அந்தஸ்தை திருப்பி கொண்டு வந்தாகணும். ஏன்னா இன்னைக்கு சிலோன் டீன்னு சொன்னா ஒரு காலத்துல இருந்த பலமும் பொருளாதார சக்தியும் இன்னைக்கு இல்லை, அதை நம்ம தெரிஞ்சுக்கணும். அப்படி இருக்கும்போது எனக்கு ரொம்ப பெருமையா இருக்கு, ஜனாதிபதி அவர்கள், கௌரவ ஜனாதிபதி அவர்கள் அவரோட கொள்கை சார்ந்த உரையில இதை மென்ஷன் பண்ணியிருந்தார். அதே நேரம் நீங்க பார்த்திருப்பீங்க சிறுதோட்ட உரிமையாளர்கள் படுற கஷ்டத்தையும் அவர் வெளிப்படையா சொல்லியிருந்தார். அது மட்டும் இல்லாம மலையகத்துல பேசும் பொருளா இருக்க இன்னொரு விஷயம், இதுவரைக்கும் மூடி இருக்க தொழிற்சாலைகள், ஏன்னா இன்னைக்கு வந்து இருக்கிற 22 RPCs இருக்கட்டும், இல்லாட்டி தனியார் தோட்டமா இருக்கட்டும், நிறைய கம்பெனி நிறைய ஃபேக்டரிஸ் வந்து மூடி இருக்காங்க, ஆனா அது காரணம் காமிக்கல. அது மட்டும் இல்லாம சில ஃபேக்டரிஸ் வந்து 30 வருஷமா மூடி இருக்கு. இதெல்லாத்துக்கும் ஒரு தீர்வு தேவை. ஒன்னு அந்த ஃபேக்டரிஸை ரீஸ்டார்ட் பண்ணி ஆகணும், இல்லைன்னா அதுக்கு வேற வேலை வாய்ப்பு உருவாக்கி ஆகணும். காளான் வளர்ப்பு அதெல்லாம் ஒரு ஃபேக்டரிக்குள்ள நல்லா வளர்க்க முடியும், அதே ஒரு வேலை வாய்ப்பு. அதே சமயம் நம்ம இன்னொரு விஷயமும் கவனிச்சாகணும், மலையகத்தை சார்ந்த மக்களுக்கு மட்டும் இல்லாம மலையக இந்தியா வம்சாவளி தமிழர்கள் அந்த ரீதியில ஒரு விஷயம் சொல்லியாகணும். இன்னைக்கு நிறைய மக்கள் வந்து வெளிநாட்டுல போய் கஷ்டப்பட்டு இருக்காங்க, உள்நாட்டுல நம்மளுக்கு வந்து ஒரு வேலை வாய்ப்பு கட்டாயம் உருவாக்கி தரணும். எங்க தேர்தல் பிரச்சாரத்துல நீங்க இப்ப பாத்திருந்தீங்கன்னா, நாங்க இதுவரைக்கும் மக்கள் கிட்ட பேசின அத்தனை விஷயமும் ஜனாதிபதி அவரோட கொள்கை சார்ந்த உரையில சேர்த்திருக்காரு. அதே மாதிரி இன்னொரு வேதனைக்குரிய விஷயமா இருக்கு, இப்ப நாங்க வந்து அமைச்சி பொறுப்பெடுத்தோன்னு நாங்க கவனிச்ச ஒரு விஷயம் வந்து, அமைச்சி மூலியமா 4000 வீடுகள் கட்டியிருக்காங்கன்னு கணக்கு வழக்குல காமிச்சிருக்காங்க. ஆனா நாங்க ஒரு கண்காணிப்பு குழு வச்சு விசாரிக்கும் போது கடைசியில வெறும் 500 வீடு தான் கட்டியிருக்கு, மீதி 3000 வீடு வந்து அறக்குறையா இருக்கு. அப்படி இருக்கும்போது இந்த நாட்டோட பொருளாதாரம் அதை வந்து கவனத்துக்கு எடுக்கல. ஏன்னா கடைசியில் அரசியல் லாபத்துக்கு சில திட்டங்களை கொண்டாந்தாங்களே தவிர இந்த நாட்டோட பொருளாதாரத்தை கவனிக்கல, அதையும் நம்ம கவனிச்சாகணும். ஏன்னா ஒரு நல்ல பழமொழி ஒன்று இருக்கு, அரசன் அன்று கொள்வான் தெய்வம் நின்று கொள்ளும். அப்படி இருக்கும்போது இந்த தவறு இந்த ஊழல்களை செய்தவர்கள் கட்டாயம்
முன்வந்தாகணும்.
அப்படி இருக்கும்போது கட்டாயம் நாங்கள் சட்டத்துக்கு முன்னாலே உங்களை நிறுத்துவோம். அதே மாதிரி இன்னொரு விஷயமும் சொல்லி ஆகணும், என்னோட மறைந்த தந்தை ஆறுமுக தொண்டமான் அவர்கள் மலையக மக்களுக்கு நிறைய சேவை செஞ்சிருக்காரு. அதே மாதிரி இங்க எதிர்த்தரப்புல இருக்கவங்களுக்கும் நல்லா தெரியும், அவரோட நெருங்கி பழகியிருக்கீங்க. அப்படி இருக்கும்போது அமரர் சௌமியமூர்த்தி தொண்டமானும் அமரர் ஆறுமுக தொண்டமானும் வச்சிருந்த கொள்கைகள், அதாவது நம்ம வந்து இலங்கையர்களா ஒற்றுமையா இருக்கணும், அந்த கொள்கையை நான் கட்டாயம் முன்னெடுத்து செல்வேன் சொல்ல விரும்புறேன். கடைசியா ஒரு விஷயம் என்னன்னா, நம்ம வந்து இந்த நமக்குள்ளாரே இருக்க பிரிவினைகளை நிறுத்தி ஆகணும். ஏன்னா யார் என்ன சொன்னாலும் நம்ம வந்து இலங்கையர்கள், அதை நம்ம நம்ப ஆரம்பிச்சா மட்டும்தான் நம்மளுக்கு தேவையான உரிமைகளை பெற்றுக்கொள்ள முடியும். ஏன்னா இன்னைக்கு சில பேர் அரசியல் லாபத்துக்காண்டி நம்ம வந்து அடிமைன்னு ஒரு வார்த்தையை உருவாக்கி இருக்காங்க. அப்படி இருக்கும்போது அந்த வார்த்தையை நம்ம வெளியே தூக்கி போட்டு நம்ம இலங்கையர்கள் தைரியமா சொல்லுவோம். கடைசியா இந்த வாய்ப்பை தந்த பிரதி சபாநாயகர்களுக்கும் சபாநாயகருக்கும் இந்த எனக்கு 100,000+ மேலான வாக்குகளை செலுத்துற மக்களுக்கு என் நன்றியை தெரிவிச்சுக்கிறேன். நன்றி.
ஸ்துதி ஒப்பதுமாட்ட கரு ஹரின் பெர்னாண்டோ மெத்துமா வினாடி 10.
மேகதாரதி
துமாட மைக்கிகள் என்ன
ගරු නියෝජක කතානායකතුමනි මුලින්ම 9 වෙනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් නියෝජක කතානායක ධුරයට පත් වුණු ඔබතුමාට මගේ සහ අපේ කණ්ඩායමේ සුභාශිංසනය ලබා දෙන අතරදීම 9 වෙනි පාර්ලිමේන්තුවට පත් වෙච්ච සියලුම මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම නිලධාරීන්ටත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් සුබ ප්‍රාර්ථනා කිරීමට මම මුලින්ම කැමැති වෙනවා. ඊයේ දවසේදී ගරු කතානායකතුමනි මම විශ්වාස කරනවා ලංකාවේ හැම රජයක්ම ආණ්ඩුවක් ගත්තට පස්සේ තමන්ගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරනවා. ඊයේ දවසෙත් අපි දැක්කා අධිකාර ජනාධිපතිතුමා විසින් 3-2 රටේ බලයක් ලබා දුන්නාට පස්සේ ඉතාමත්ම ගැඹුරින් බැහැපු ගැඹුරට ගියපු ඇතුළට බැහැලා ජනතාවගේ කොට්ටාස වලට කඩපු මම කියන්නේ ඉතාමත්ම හොඳ මම කියන එක හොඳ ඇමතිකම් මෙදිල්ලක් කියලා. ඒ සම්බන්ධයේදී අපිට මේ මේ ඩොකියුමන්ට් එක සම්බන්ධයෙන් මුලින් කතා කරන්න ඉස්සෙල කරුණු කීපයක් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ පාර්ලිමේන්තුව ගත්තොත් නියෝජ කතානායකතුමනි මේක ඉතාම සුවිශේෂ කරුණක් දක්වන පාර්ලිමේන්තුවක්. ඒකේ හේතුව තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ප්‍රධාන පක්ෂ දෙක නැතුව අලුත් කණ්ඩායම් දෙකකින් විපක්ෂයක් සහ ආණ්ඩුවක් පිරෙච්ච පාර්ලිමේන්තුව. වගේම කරු නියෝජ කතානායකතුමනි එකක් කල්පනා කරලා බලන්නට ඕනේ දේශපාලනය තුළ අභියෝගයක් ජයගෙන ඒ අභියෝගයේදී මාර්තු මාසෙන් කෝවිඩ් වලට ගිහිල්ලා සාකා සමිතියක් නැතුව දේශපාලනය කළා 54 දෙනෙක් විපක්ෂයට ආපු පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ 3-2 ආණ්ඩුවකට බලය දුන්නා වගේම විපක්ෂය විශාල දේශපාලන ගමනකට ආරම්භයක් ලබා ගත්ත මැතිවරණයක් හිට අපි මේක දකින්නේ. දැන් මම යොමු වෙන්නම් කරු කතානායකතුමනි අපේ හිටපු ජනාධිපතිතුමාත් ඉන්නවා. මම දැක්ක එතුමාගේ Facebook එකේ තිබුණා. ඒකේ තමයි ලස්සන වචනයක් වෙහෙසකාරී අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඬව ටික බලා සිටිය යුතුයි කියලා. මම ඒකෙන් පටන් ගන්නම් කරු නියෝජ කතානායකතුමනි එහෙම නිහඬව බලන් ඉන්න බෑ මේ ආණ්ඩුවට. ඔබතුමා ඒක Facebook එකේ දාලා තිබුණා. කෙසේ වෙතත් අපිට සා මේ රටේ ජනතාවට නිහඬව බලන් ඉන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඊයේ හොඳ කරුණු කීපයක් කිව්වා. ඒ තමයි ආර්ථිකය පිළිබඳව බලන මේ අලුත් දැක්ම මේ වැඩපිළිවෙල එතුමාගේ තියෙන දැක්මක් ගැන එතුමා කතා කරා. එතුමා ඒ කතා කරපු දැක්මේදී එකක් කිව්වා ඇතුළටම බැහැලා ඇමතිකම් බෙදින්නේදී ලංකාවේ තිබුණු කර්මාන්ත ගැන යටටම ගිහිල්ලා ඒවා සංවිධානය කරන කතාවක් ගැන කතා කරා. දැන් ඒතර සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන කතා කරා. අධ්‍යාපන ශේෂ්ත්‍රය ගැන කතා කරා. මට පුංචි අඩුපාඩුවක් මම ඒකේ දැක්කා. සා මං හිතනවා අපි ධනාත්මක විවේචනය එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියන එක තමයි විපක්ෂයෙන් විය යුතු සේවය. එහෙම නැතුව හැම දෙයකටම හරි කියන එහෙය කියන අර ජීවන්ත ඔණ්ඩමන් මහත්තයා වෙන වහල්ලු ගැන වගේ කතා කරා. වහල්ලු වීමේ ගතියක් මේ විපක්ෂෙට නැහැ. සා අපි අත්ත කතා කරනවා නම් ලෝකයේ නූතන තාක්ෂණය ගැන කතා කරන ලෝකෙක මම දන්නවා ජනාධිකරු ජනාධිපතිතුමා තාක්ෂණය සම්බන්ධයෙන් කැමති. හැබැයි ඩිජිටල් ලෝකයේ ගැන නම් වචනයක්වත් නැහැ මේ. කොවිඩ් ඉවරනාට පස්සේ මේකේ කොවිඩ් ගැන කිව්වා මුලින්. හැබැයි කෝවිඩ් වලින් පස්සේ ඉස්සරහට එන්න ආර්ථිකය හදන්න සංචාර කර්මාන්තය ගේන්න කිලිම කිසිම වැඩපිළිවෙළක් මේක ඇතුලේ නැහැ. සංචාර කර්මාන්තය පිළිබඳව කවදද එයාපෝට් එක හරින්නේ කොහොමද සැලසුම කොහොමද ඉම්පෝට් එක කරන්නේ කොහොමද එක්ස්පෝට් එක කරන්නේ කියන එක වචනයක්වත් නැහැ. ලංකාවේ මේ අපි කතා කරන මොහොතේම පැය දෙකමාරක් ලයිට් කපනවා. ඒකට මම මොකද්ද කරන්නේ විසඳුම කියලා නැහැ කියලා තියෙනවා. සමස්ත වශයෙන් නිකන් ඔහෙන් ගහලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි සහයෝගය දෙන්න කැමති ජනාධිපතිතුමාට. හැබැයි මේකේ අපහැදිලි තැන් තියෙනකොට කොහොමද කැමති වෙන්නේ? හැබැයි අපි අර කුවක జాතියක් නෙමෙයි. අපි කැමති ගරු නියෝජ කතානායකතුමනි මේ වෙලාවේ මේ කියන කටයුතු කරන්න. හැබැයි පුංචි ප්‍රශ්න කීපයකුත් තියෙනවා. දැන් මේ පත්‍රය ගත්තම පත්‍රයේ පොල් අකුරෙන් තියන්නේ ඇද ලංකාදීප පත්‍රයේ එක රටක් එක නීතියක් කියලා. හැබැයි මහිතන් ඒක එතුමට බලපවත්වන දෙයක් නෙමෙයි, එතුමගේ වරදක් නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ එනකොටම අර කාර් එක සුදු ඉර කපාගෙන ආවේ. ඒක රටක් ඒක නීතියක්. ඒ ඉර කපන්න බෑ සාමාන්‍ය ජනාධිපතිතුමාට උනත් නීතිය ඒකයි. හැබැයි මම විතර ඒක රටක ඒක නීතිය පාර්ලිමේන්තුවේ කාර් එක කපාගෙන ආවේ සුදු ඉර. එතනම ගේමේ පොඩි අවුලක් තියෙනවා. කරු නියෝජ කතානායකතුමනි, මට තියෙන ප්‍රශ්නේ එක රටක එක නීතිය රාජපක්ෂ නීතිය විය යුතු නැහැ. තුනෙන් දෙකක බලයක් දුන්නයි කියලා තුනෙන් දෙක බලයට දැන් සානියා බේසේකර හිර කරන් ඉන්න විදියට එහෙම නීතිය නම් කටයුතු කරන්නේ. ඒක රංජන්ට දීපු කෝල් එකේ තියෙන තරහට නම් ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන නීතිය. අපි ඒකට නෙමෙයි සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කරු නියෝජ කතානායකතුමනි, මං තව කරුණක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට ඕනේ. මේ රටේ සාමාන්‍ය නූතන ලෝකයේ ජයග්‍රහණය කරන්න නම් රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් R&D කියන එක තියෙන්න ඕනේ. අපි මොනවද කරන්නේ, අපේ ඉලක්කය මොකද්ද, අපි කොතනටද යන්නේ, තාක්ෂණ යනුවෙන් කොහොමද දියුණු වෙන්නේ කියන කතාව ඉස්සරහට එනනේ. එහෙම කිසිම දෙයක් මේ ડોකියුමන්ට් එකේ ලියවිල්ල තුල නැහැ. නිකන් කියලා තියෙනවා නූතන තාක්ෂණය උපයෝගී කරගන්නවා කිව්වට නූතන තාක්ෂණෙත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියලා කිසි වචනයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකයෝ, කොවිඩ් එක මහා ප්‍රශ්නයක් නෙමෙයි කියනවනම් එහෙනම් අද එයාපෝට් අල්ල දිනවා, අද හිර වෙලා ඉන්න රටවල්වල ඉන්න මිනිස්සු ගැන මේක එක වචනයක් නැහැ. ලංකාවට තාම වැඩියෙන්ම මුදල් එන්නේ ආදායමෙන් විදේශ රට ශ්‍රමිකයන්ගෙන්. ඒ ශ්‍රමිකයන්ට මොකද්ද කරන්නේ, ඒ වෙළඳපොළට මොකද්ද කරන්නේ කියන කෙන වචනයක් නැහැ. ඒතර මේක මම හිතනවා තුනෙන් දෙකක් මට දුන්නා, තුනෙන් දෙකක් මට දීපු නිසා මට ඕන දේක් මම කියනවා, මට ඕන දේක් මම කරනවා. එකම රටක් එකම නීතියක්, අපේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි තියෙන්නේ. මට මගේ මිත්‍රයා ඩිලාන් පෙරේරා මහත්තයා හතරවෙනි තට්ටුවේ පිටිපස්සේ ඉන්නවා දකින්නට හරි දුකයි. මොකද මෙතන දේශපාලන වශයෙන් වෙනම කුමන්ත්‍රණයකුත් යනවා කියන එක පැහැදිලිනේ. එහෙම නැතුව නෙමෙයිනේ. මේ දේශපාලන වශයෙන් දක්ෂ මිනිසු කිහිපයක් ඉන්නවා, ජේෂ්ඨ ඉන්නවා, ජේෂ්ඨෝ පිටිපස්සට මහින්ද සමරසිංහ මහත්තයා පිටිපස්සට තල්ලු කරලා දාලා. ඒ මොකද මේ දේශපාලන වශයෙන් මෙතන යන්නේ වෙන ගේමක්. අද පාර්ලිමේන්තුවේ පළවෙනි කතාව දුන්නේ පවුලට. මම එතුමට සුබ පතනවා, හොඳම හොඳින් ජයග්‍රහණය කරා නිපුණ මල්ලි. හැබැයි එතුමට තමයි පළවෙනි කතාව පාර්ලිමේන්තුවේ. ජේෂ්ඨ ඉන්නවනේ හිටපු ජනාධිපතිතුමා පස්සේ කතා කරේ. මේ 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 එන්නේ වෙන පොටකට. ඒ පොට තේරෙයි තුනෙන් දෙක දීපු ජනතාවට. හැබැයි අපි ජනතාව දීපු ජනවරමට ගරු කරනවා. ඒ ජනතාව දීපු ජනවරමට ගරු කරනවා. හැබැයි මේ විපක්ෂය තුල අපි අවශ්‍යතාවයේ අවශ්‍ය දෙයට අවශ්‍ය විදිහට කතා කරන්න අපි සූදානම් වෙනවා. කරු ඉවරයි කියන්නේ
දැන් විනාඩි දෙකක් තියෙනවා.
හරි ඒක කතා කරන්න ඒක. හැබැයි මම දැන් මේ කතාවේදී මූලික වශයෙන්ම ගන්න ඕනේ අපේ රටේ තියෙන ගරු මේ 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 19 වෙනි සංශෝධනයේ වෙනස් කරන ඊට පස්සේ 20 වෙන එකම රටක් එකම නීතියක් කියන තැන පුංචි භයානකත්වයක් තියෙනවා කියලා මම කියනවා. ඒක හොඳයි. එක රටකට එක නීතියක් තියෙනවා. අපි දන්නවා ලංකාවේ තේසවලාම නීතිය, උඩ කන්ද උර රට නීතිය, ඒ වගේම මුස්ලිම්
මොකද
විවාහ මුස්ලිම් විවාහ නීතිය, මේව ඔක්කොම රටේ තියෙනවා. හැබැයි එක රටකට එක නීතියක් ගේන්නේ කොහොඳයි, ඒක ගේන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලිතාවයක් නැහැ. මේ භයානක වචන පොල් අකුරෙන් පත්‍රයේ දාද්දි කකුල් දෙක හිරි වැටෙනවා. මේක දාකිද්දි කකුල් දෙක හිරි වැටෙනවා. අත්‍තරම මොන විදිය නීතියක් දෙන්නේ? දැන් මේ කතා කරගෙන ආවම අපි අද කතා කරන සුළු ජාති කියනවනුත් කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉස්සරහට පාර්ලිමේන්තුවේ කට් ඔෆ් එක කොහොම කපන්නද යන්නේ කියන එක, මේක ජාතිවාදී පාර්ලිමේන්තුවක් කරන්නද යන්නේ කියන එක සමිතන ලොකු භයානකත්වයක් තියෙනවා. මේ ડોකියුමන්ට් එක ඇතුලේ හැංගිච්ච ලොකු දේවල් ටිකක් තියෙනවා. කිසිම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරු හරි රචනාවක් ලියුවා වගේ රචනාවක් ලියලා රචනාව ඇතුලේ වචන දෙකක් තුනක් භයානක වචන ටිකක් ඇස් කරලා දෙනවා. එනිසා කරු කතානායකතුමනි, මේක අපි හිතනට වඩා බැරෑරුම් තැනක තියෙන්නේ. මේ පක්ෂේ පාමන්ට විරුද්ධ වෙච්ච කියලා හිතපු ඊගාව ඉස්සෙල්ලා ආණ්ඩුවේ හිටිය කියෝ මිනිස්සු පස්සක දැම්මා. තමන්ගේ පළවෙනි 50ක ඉස්සරහට ගත්තා. තමන්ට ගේන්න ඕන කට්ටිය අලුතෙන් ගත්තා. මේ යන්නේ රට තනිකර ඒකාධිපති පාලනයකට යන ගමනක මුල් ආරම්භයයි කියන එක තමයි අපිට බයෙන් කියන්න තියෙන්නේ. කරු නියෝජ කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේ ආර්ථික වැඩපිළිවෙලක් මේක කිව්වේ නැහැ. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ගෙවන විදිය ගැන කියලා නැහැ. කොහොමද ආයෝජන ටික ගෙන්නන්නේ කියලා නැහැ. කොහොමද මේක පොලිසියක් වෙන්නේ? මේක රචනාවක්. මේක පොලිසියක් වෙන්න බෑ. මම හැබැයි තාමත් කියනවා මැටි කර්මාන්තයට, ඒ වගේම පිත්තල කර්මාන්තයට, වේවල් කර්මාන්තයට, බතික් කර්මාන්තයට දාපු එක හොඳයි. ඒ සමාජයේ මිනිසුන්ගේ ඔළුව ගන්න ඇල්ලුවේ. අපි දන්න මේ වැඩපිළිවෙල මොකද්ද කියලා. හරි, මම ඔබතුමාලට කැමති කෙනෙක් දුන්නා. ඔබතුමාලට කැමති කෙනෙක් දුන්නා. ඒ කරන්න හදන්නේ ඒගොල්ලන්ට කැමති කමක් දුන්නයි කියලා. හැබැයි ගරු කතානායකතුමනි, ඒකෙන් කොහොමද නව නිසා දැන් මැටි විදියටම හරියට හරියන්නේ නැහැ. මැටි වලට මොකද්ද තියෙන වැඩපිළිවෙල? පිත්තල වල මොකද්ද තියෙන වැඩපිළිවෙල? දැන් අපේ දයසිරි ජයසේකර මගේ ආදරණීය මිත්‍රයා දැන් බතික් අඳිනවා. හොඳයි, දැන් අපි හිටන්ද අපි ඔක්කොටම පාර්ලිමේන්තුවේ අපිට බතික් අඳින්න දුන්නොත් අපි තලින්නා. ඒක හොඳයි. ඒ මොකක්ද ඒකේ වැඩ පිළිවෙල?
ඔබතුමා ස්තුතියි.
ඒ ඒ ඒ වැඩ පිළිවෙලක් නිර්මාණයක් නැතුව ගරු නියෝජක කතානායකතුමනි පුස් කියවිල්ලක් කියවීම ගැන මම කඩකාටු වෙනවා. හැබැයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, පාර්ලිමේන්තු ඇමති මණ්ඩලයට. හැබැයි අපි විවෘතව බලාගෙන ඉන්නවා, මාස 6ක් දෙනවා මේ වැඩ පිළිවෙල කොහොමද නිර්මාණය කරන්න කියලා. හැබැයි අපිට මේකට එකඟ වීමේ හැකියාවක් නැත්තේ මේකේ වැඩ පිළිවෙලක් හරියට පෙන්වන්න නිර්මාණය කළ නැහැ නිසා. ඒ බව මතක් කරනවා. හැබැයි අපි තවමත් ආණ්ඩුවට මේ සහයෝගය දෙන්න, ඔවුන්ගේ හොඳ වැඩ පිළිවෙලට සාර්ථකව කරගෙන යන්නට අපි අවස්ථාවේදී උදව් කරනවා කියන බව මතක් කරමින් අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුතියි. මිනුතු 50ක් පතුරන බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි.